ඉදිරිදාස රාජපක්ෂ මහත්තයා.
ගරු කථානායකතුමනි, අද දිනේදී අපි පනත් කෙටුම්පත් නමයකුත් අධිකරණ අමාත්‍යාංශයේ විදිහට රෙගුලාසි සම්මුතියකුත් ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා සම්මත කර ගැනීම සඳහා.
Order please, Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ ජනතාව අපේ රටේ තිබෙන සමහර යල්පැන ගියපු නීති වෙනස් කරලා මේ රටේ යම්කිසි වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ඉන්න මොහොතක තමයි අපි අද දිනේදී 59කුත් රෙගුලාසි පද්ධතියකුත් ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ සම්මත කර ගැනීම සඳහා. හිටපු ගරු අමාත්‍යතුමා අලි ශබ්‍රිම ඇතිතුමා, එතුමා අධිකරණ ඇමතිවරයා විදිහට කමිටු රාශියක් පත් කරලා බොහෝ අනපනත් පිළිබඳව කරුණු ගැඹුරින් අධ්‍යයනය කරලා විනිසුරුතුමන්ලා ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ජනාධියගේ සහයෝගය අපි ලබාගෙන මේ නීති පද්ධතියේ ලොකු වෙනසක් පෙරලයක් සිදු කරමින් තමයි මේ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දිනේ අපි ඉදිරිපත් කරලා තියෙනවා විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත. මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් සලකනු ලබන කාරණා කීපයක් මිට ඇතුල් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පනත සම්මත කරන කාලේ නොතිබුණු අලුත් විෂ මද්‍රව්‍ය සමාජයට අද හඳුන්වලා දීලා තිබෙනවා. අද සමාජයේ මේ මද්‍රව්‍ය විසින් ගිලගත්ත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අයිස් කියන මද්‍රව්‍ය මේ පනතේ උපලේඛනයට සඳහන් නොවී තිබුණ දෙයක්. මේ අයිස් කියන මද්‍රව්‍ය ඉතාමත්ම භයානක මද්‍රව්‍යයක්. අපි මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය සොයලා බැලුවා. අනෙකුත් මද්‍රව්‍ය වලට වඩා මේ ඉතාමත්ම භයානක විදිහට මේවා පාවිච්චි කරන උදවියගේ මොළේ ශෛල විනාශ කරන මිනිසු විකෘති තත්ත්වයට පත් කරන භයානක ඖෂධයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ මතය තමයි මේ ඖෂධයට ඇබ්බැහුව ඌෙකුට ඌට ජීවත් වීමේ කාල සීමාව අවුරුදු දෙකකට සීමා වෙනවා. අවුරුදු දෙකකින් එහාට ජීවත් වීමේ හැකියාව නැති වෙනවා. ඒ තරම්ම භයානක විෂ ද්‍රව්‍යයක් විදිහට අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ වගේ මද්ද්‍රව්‍ය අපි නීතිය ක්‍රියාත්මක කිරීමේදී කොතරම් අපි උත්සාහ දරුවත් අපි දැකලා තියෙනවා යම් යම් අවස්ථාවලදී නීතියේ තිබෙන යම් අඩුපාඩුකම් නිසාවෙන් සහ යම් යම් නිලධාරීන්ගේ තිබෙන දූෂිත ක්‍රියාකලාපයන් හේතුවෙන් මේ අත්අඩංගුවට ගනු ලබන ඖෂධ පවා විෂ මද්ද්‍රව්‍ය නැවතත් සමාජයට මුදාහරින අවස්ථාවල් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි මේවා අධිකරණ භාරයේ හෝ පොලිස් භාරවල රඳවා තබා ගැනීමේදී. ඒක නිසා අපි ප්‍රතිපාදන හඳුන්වලා දෙනවා මෙවැනි විෂ මද්ද්‍රව්‍ය අහු වුණාට පස්සේ නඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාම්පල් තබාගෙන ඒවා පිළිබඳව වෙනත් ඡායාරූප සාක්ෂි ඉදිරි කරගෙන මේ විෂ මද්ද්‍රව්‍ය විනාශයට පත් කරන්න අදාළ පාර්ශ්වයන්ද සහභාගී කරවගෙන විනිසුරවරුන්ගේ නිර්දේශය අධීක්ෂණය යටතේ. ඒක නිසා නැවතත් මේ විෂ මද්ද්‍රව්‍ය සමාජයට යාම අපි වළක්වන්න මේකෙන් කටයුතු කරනවා. ඒ වගේම වයස අවුරුදු 18ට අඩු අයට සිර දඬුවම් දී සිරකෙවල් වලට යැවීම වෙනුවට පුනරුත්ථාපනයට නැත්නම් පරිවාසයට යැවීම සඳහා ප්‍රතිපාදන සකස් වෙනවා. ඒ වගේම වර්තමානයේ තිබෙන නීති අනුව මේ ඇබ්බැහි වූ තැනැත්තන් අධිකරණ නියෝගයකින් තොරව මේ වගේ පුනරුත්ථාපනයට යැවීම පිළිබඳව ගැටලු තියෙනවා. ඒවා निराකරණය කරගෙන ස්වේච්ඡාවෙන් උනත් මේ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට නැත්තම් පරිවාසයට යොමු කරලා ඔවුන් මේ රටේ නිවැරදි පුරවැසියන් බවට පත් කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම හෙරොයින්, කොකේන්, මෝෆීන් වැනි විෂමද්‍රව්‍ය ව්‍යාපාර කරපු අය ළඟ තබා ගත්ත උදවිය සම්බන්ධව පවතින නීති අනුව ග්‍රෑම් දෙකකට වැඩි නම් මරණීය දඬනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබා දීමට අධිකරණයට බලය දීලා තියෙනවා. අද පවතින සිරගෙවල්වල පවතින තත්ත්වයත් සියල්ල සැලකිල්ලට භාජනය කරලා මේ නීතිය සංශෝධනයක් කරලා තියෙනවා. ඒ ග්‍රෑම් දෙකේ සීමාව ග්‍රෑම් පහ දක්වා වැඩි කරන්නට මේ සම්බන්ධ විශේෂයෙන්ම ගැටලු කීපයක් සාකච්ඡා කරා. අපි උපදේශක කාරක සභාවලදීත් ඇප ලබා දීම සම්බන්ධව ඒ අනුව අපි එකඟතාවයකට ආවා යම්කිසි සංශෝධනයක් කමිටු ස්ටේජ් එකේදී කරන්න. ඒ අනුව ග්‍රෑම් 10 දක්වා ළඟ තබා ගත්ත කෙනෙකුට ඇපදීමේ බලය මහාධිකරණයට ලබා දෙන්නත් ග්‍රෑම් 10කට වඩා වැඩි උදවිය සම්බන්ධව චූදිතයන් සම්බන්ධව ඇප ලබා දීම අභියාචනාධිකරණයට පවරන්න. මේදී සඳහන් කරන්න ඕන මේ පියෝ කියන්නේ පිරිසිදු ග්‍රෑම් වලින් තමයි රස පරීක්ෂක වාර්තා අනුව ඒ ග්‍රෑම් 10 කියන සීමාව ගන්නේ. සමහර වෙලාවට සාමාන්‍ය වෙළඳපොලේ තිබෙන ආකාරයට අනුව ගත්තොත් නම් ග්‍රෑම් 10ක් හදාගන්න අඩුම ගානේ ග්‍රෑම් 60ක් 70ක් 80ක් වගේ ප්‍රමාණයක් තියෙන්නට ඕන. ඉතින් ඒ පිළිබඳව ක්ෂණිකව රස පරීක්ෂක වාර්තා ලබා දීමේ වැඩපිළිවෙලකුත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අද කාලයේ තවත් අපි හඳුන නොගත් විෂ මද්‍රව්‍ය විදියට භාවිතා කරන ඖෂධ තියෙනවා. මේ ඖෂධ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි සීමා පනවල තිබුණත් සමහර පාමසි ඉතාමත්ම සමහරු නොසලකිලිමත්කම නිසා සමහරු මුදල් උපයන්න තියෙන කෑදරකම නිසා මේ විෂ මද්‍රව්‍ය පාමසි වලින් පවා අද විකුණන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ මද්‍රව්‍ය ජාලය එදාට වැඩිය හද හරියට පුළුල් වෙලා තියෙනවා. මේ ඊසි කෑෂ් කියන ක්‍රමය පාවිච්චි කරලා මද්‍රව්‍ය මිලේට ගන්නට අද හුඟක් අය අබ්බැහි වෙලා තිබෙනවා. වෛද්‍යවරුන් කියන විදිහට අද අපේ රටේ 400,000 විතර තරුණ පරම්පරාව ඉන්නවා මේ විෂ මද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච උදවිය. අපිට යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා මේ ඊසි කෑෂ් වගේ ඒ යාන්ත්‍රණය හරහා මුදල් ගෙවපුවාම නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාගේ ප්‍රදේශයේ ජනතාවට තොරතුරු රාශියක් ලබා දුන්නා. මේ ඊසි කෑෂ් වලින් සල්ලි ගෙවලා කිලෝමීටරේ කණුව අංකය ඒකේ දාපුවාම දකුණු අධිවේගී මාර්ගයේ 120 කණුව කියලා 120 දැම්ම නම් 120 කිලෝමීටර් කණුව තියෙන තැනදී රැට ඒ කුඩු පාර්සලයේ පල්ලෙහාට ඇතෑරලා යනවා. එතකොට අරයා ඇවිල්ලා ඒ වෙලාවට ගන්නවා. ඒ වගේ ඉතාමත්ම සංවිධානාත්මක ජාලයක් හරහා තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. එක්කම සඳහන් කරන්න ඕන අද අරුණ පුවත්පතේ සඳහන් කරලා තිබුණා මුලපිටුවෙම යම්කිසි ප්‍රවෘත්තියක් ග්‍රෑම් 10ට ග්‍රෑම් 2 සීමාව ග්‍රෑම් 10 දක්වා වැඩි කරලා තියෙනවා කියලා මරණ දඬනය සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීම යම් මාධ්‍යවේදී කී දිනෙදි මට කතා කරලා ඇහුවා ඒ පිළිබඳව. හැබැයි මගෙන් ඇහුවේ ඇපදීම සම්බන්ධව යම් කිසි වෙනසක් අපි කරනවද කියන කාරණය. එතෙන්දී මම සඳහන් කරා ග්‍රෑම් 10 දක්වා මහාධිකරණයට ඇපදෙන්න බලයක් තියෙනවා. ග්‍රෑම් 10ට වැඩි නම් අභියාචනාධිකරණයටයි බලය තියෙන්නේ කියලා මම හිතන්නේ සත්භාවයෙන් වරදවා වටහාගෙන වෙන්නට ඇති. ග්‍රෑම් 10 දක්වා සීමාව තමයි මරණීය දඬනය වෙනුවෙන් අපි සංශෝධනය කරන්න යන්නේ කියන එක ඒක නිවැරදි වෙන්නට ඕන කාරණයක්. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා රජයක් විදියට කුමන රජයක් තිබුණත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශාල උත්සාහයක් දරනවා. මේ මත්ද්‍රව්‍ය කල්ලිත් එක්ක කටයුතු කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. සමහරු අවියායුද අරගෙන ඉන්න පාතාල කල්ලි වලට සම්බන්ධ සංවිධානාත්මක ආයතන විදියට පවත්වගෙන යන මේවා අල්ලලා නීතිය රැහැනට ගේන්න පොලිස් නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දරනවා. අත වශයෙන්ම උදේ අර අපේ රහුමාන් මන්ත්‍රීතුමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා, මේ පොලිස් දෙපාර්තමේන්තුව මේ වගේ නඩුවක් ඔප්පු කරන්න විශාල ප්‍රයත්නයක් දරනවා. සමහර ලාවට ඒ උදවිය තමන්ගේ මේ ජීවිතය පරදුවට තබලා තමයි මේවා මේ වගේ මේ ව්‍යාපාරවල යෙදිච්ච ජාවාරංකාරය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිඥවරුන් විශාල උත්සාහයක් දරනවා මේ සම්බන්ධව කටයුතු කරන්න. හැබැයි සමහර වෙලාවට අපි දකිනවා ඒවා බොහොම අවතක්සේරුවට ලක්වෙන අවස්ථා තියෙනවා. සමහරලාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණවලදී පවා පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාමත් අපහසු තත්ත්වයට පත්වෙනවා. අධිකරණයේ ස්වාධීනයි, අධිකරණයේ ස්වාධීනව කටයුතු කරන්න ඕන, ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් අපිට සමහර සාධක ගෙනල්ලා පෙන්වලා තියෙනවා. එක එක අධිකරණ අනුව මේක වෙනස් වෙනවා. සමහර විනිසුරුවරුන් මේ කුඩු සම්බන්ධව දක්වන්නේ අමුතු ආකල්ප. දැන් උතුරට ගියපු වෙලාවේ උතුරේ පොලිස් නිලධාරීන්ට තිබුණු ලොකු ගැටලුවක් තමයි ඒක මහේස්ත්‍රාත් අධිකරණයකට ඒ පොලිසිය නිලධාරීන් කුඩු අල්ලලා ගෙනියන්න බයයි. මොකද ඒ මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන් ඉතාමත්ම අපහසුතාවයට පත්වන විදිහට විවේචනය කරලා දොස් කියලා අවසානයේදී අපරාධකාරිය බවට පත් කරන්න යනවා මේ පොලිස් නිලධාරීන්. එනිසා මේ අධිකරණ ක්‍රියාකලාපය පිළිබඳවත් අපි අධිකරණ සේවා කොමිසමට දැනුම් දීලා තියෙනවා. සමහර වෙලාවට මහාධිකරණයට ගියපුවම රජයේ නීතිඥවරුන්ට, අතිරේක සොලිසිටර් ජෙනරල්වරුන්ටත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහරු තේරුම් ගන්නේ නැහැ මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉෂ්ට කරන්නේ ජාතික කර්තව්‍යයක්. ගාස්තුවක් වෙනුවෙන් සේවාදායකයෙකුට පෙනී සිටීමක් නෙවෙයි ඒ උදවිය කරන්නේ. මේ රටේ මේ පරම්පරාව, තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න රාජ්‍ය වෙනුවෙන් මහත් කැපකිරීමක් තමයි මේ කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ පිළිබඳව අලුතෙන් හිතලා. මොකද මේ ප්‍රශ්නය निराකරණය කරන්න, මේ වසංගතය නිම කරන්න පොලිසියටවත් අධිකරණයටවත් තනියෙන් කරන්න බෑ. මේකට මේ සමාජයේ දායකත්වයක් ලැබෙන්නට ඕන. ඒ වගේම හුඟක් පළාත්වලට අපි ගියපුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහෝ දෙනා කියන කරුණු වලින් අපි තේරුම් ගන්න දේවල් තියෙනවා. සමහර ප්‍රදේශවල මේ කුඩු ව්‍යාපාරිකයෝ කවුද කියලා දන්නවා. ඕ මේ කුඩු බෙදා හරින්නේ කවුද කියලා දන්නවා. හැබැයි පොලිසියට තොරතුරක් දෙන්න බයයි. පොලිසියෙන් මේ තොරතුරු එළියට යනවා. පොලිසියෙන් මේ තොරතුරු එළියට ගියොත් ඒගොල්ලන්ගේ ජීවිතවලට අවදානමක් ලක් වෙනවා. ඒක නිසා ඒ බය නිසා තොරතුරු ලබා නොදෙන තත්ත්වයට මේ රටේ සමහර පුරවැසියෝ පත් වෙලා ඉන්නවා. ඒ වගේම රටේ ප්‍රසිද්ධ පාසල්වල දරුවෝ මේ වගේ මේ අයිස් වගේ මත්ද්‍රව්‍ය අරගෙන අහු වෙලා තියෙනවා. මේවත් පිළිබඳව සමහර විදුහල්පතිවරු, සමහර ගුරුවරු මේව යට ගහනවා. මේව එළියට එන්න දෙන්නේ නැහැ. මේව එළියට ගියපුවාම අපිටත් කියලා තියෙනවා. මේව එළියට ගියපුවාම පාසලට මහ කැලලක් ඇති වෙනවා. ඒක නිසා මේවා මාධ්‍යයට යන්න දෙන්න හොඳ නැහැ. මේ තොරතුරු හෙලිදරව් කරන්නේ නැතුව ඒගොල්ලෝ වසන් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ තොරතුරු වසන් කරගෙන මේ කාර්යය කරන්නත් බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද අපි රට ඉතාමත්ම භයානක අනතුරුදායක තත්ත්වයක තියෙනවා. මම කතා කරන්නේ මේ රටේ ආර්ථිකය කඩාවැටිච්ච එක ගැන නෙවෙයි, ඒක හැමෝම දන්නවා. අද අපි නොයෙකුත් පිළිවෙලට බෙදලා, නොයෙකුත් හේතුන් මත කල්ලි කණ්ඩායම් වලට බෙදලා අපි රණ්ඩු සරුවල් කරගෙන ඉන්න අතරතුර මේ රට ඉතාමත්ම භයානක ගොදුරකට, භයානක ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. මේක යට ක්‍රියාත්මක වෙන්නේ කවුද කියන ඒවා සොයලා බලලා කටයුතු කරන්න ඕන කාරණයක්. අපි දන්නවා හයිටි රාජ්‍යයට කුමක් වුණාද කියලා බොහෝ අය කතා කරනවා මේ පාර්ලිමේන්තුවෙත්. ඒ හයිටි රාජ්‍යයට ඒ ජනතාවට මත්ද්‍රව්‍ය ඒවා ඇවිල්ලා විස්කි නැත්තම් බියර් වයින් වගේ දේවල් දීලා පුරුදු කරලා ඒ රටේ සම්පූර්ණයෙන්ම තරුණ පරපුර ඒවා නොමිලේ දීලා ඒවට පොළඹවලා මුළු රාජ්‍යම මතින් යට කරලා මත් කරවලා නොයෙකුත් විදේශ රාජ්‍යයන් ඒවයි ආධිපත්‍ය පතුරවගෙන ඒවයි සම්පත් සූරාගෙන කන තත්ත්වයට ඒ රාජ්‍ය අද පත් වෙලා තියෙනවා. ඒ රටේ පුරවැසියන්ගේ ආයු කාලය අද අවුරුදු 30ට 32කට අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකම තමයි මේ ශ්‍රී ලංකාවෙත් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ රටේ නොමිලේ බියර් බෙදුවා වගේ, නොමිලේ විස්කි බෙදුවා වගේ මේ රටේ මේ මත්ද්‍රව්‍ය, විෂ මත්ද්‍රව්‍ය යම් ආකාරයකට ව්‍යාප්ත කරමින් පවතින බව පේනවා. ලක්ෂ 4කට 4මාරකට වැඩි තරුණ පරම්පරාවක් අපේ වගේ රටක මතට ඇබ්බැහිවිලා තියෙනවා. ඒක නේක ඉතාමත්ම භයානක කාරණයක්. විශේෂයෙන්ම පාසල්වල පිරිමි දරුවෝ පමණක් නෙවෙයි ගෑනු දරුවෝ පවා මේ අයිස්වැනි මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච බවට ඕනතරම් සාධක අපි දැකල තියෙන. ඒක නිසා අපි යෝජනා කරල තියෙනවා මේ මද්‍රව්‍ය මැඩලන්න කාර්ය සාධක බලකායක් සකස් කරන්න. අපි උතුරට ගිය පෙලාවේ සති කීපයකට පෙර උතුරේ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් එවැනි ප්‍රාදේශීය බලකායක් අපි පිහිටෙව්වා. ඒ අනුව උතුරු පළාතේ ඒ පිළිබඳව කටයුතු ඒ කණ්ඩායම විසින් මේ වෙනකොට නිරීක්ෂණය කරමින් සහ අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉදිරිපත් කරලා තියෙනවා ළමා සහ තරුණ තැනැත්තන් පිළිබඳව සංශෝධන පනත. මේ ඉතා පැරණි පනතක් 1939 දී වර්තමානයට ගැලපෙන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්ති සම්මුතීන් වලට අනුකූල ආකාරයට ළමයා යන අර්ථ නිරූපණය වයස අවුරුදු කලින් තිබුණු ලෙස 14-16 කියන එක වෙනස් කරලා, තරුණයා අවුරුදු 16-18 කියන එක වෙනස් කරලා, ළමයා කියන අර්ථ නිරූපණයට අපි ඇතුල් කරලා තියෙනවා වයස අවුරුදු 18. ඒ අනුව මේ ළමා ආඥාපනත වශයෙන් වෙනස් කරන්නත්, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 53 වගන්ති යටතේ රඳවා තබා ගැනීම පිළිබඳව නියෝග නිකුත් කරන්න, විශේෂයෙන්ම වරදක් සිදු කරන අවස්ථාවේදී ඒ තැනැත්තා වයස අවුරුදු 18ට අඩුණා මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දණ්ඩන ලබා දීම ඉවත් කරලා ඒ වෙනුවට ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙල් වලට යොමුකරන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ වගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ශාරීරික දඬුවම් ලබා දීම පිළිබඳව ප්‍රශ්නය පහුගිය දිනවල ඊයේ දිනේත් මේ පාර්ලිමේන්තුවේ දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වෙච්ච කරුණක්. මේ පනත සම්මත වුණාට පස්සේ ඒ ශාරීරික දඬුවම් ලබා දීම දරුවන්ගෙන් අපිට ඉවත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම උඩ රට විවාහ සාධිකසාද පනත සංශෝධනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒකේ දෙවනි කොටස අහෝසි කරන්න. ඒ දෙවනි කොටසේ තිබෙන ප්‍රතිපාදන අනුව වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන්ට වුණත් විවාහ කර ගැනීම සඳහා විධිවිධාන ක්‍රමවේද එකේ සකස් වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් අද පිළි අරගෙන තියෙනවා විවාහයක් සඳහා භෞතික වශයෙන් දරුවෙක් සූදානම් වෙන්න නම් අවුරුදු 18 ඉක්මවල යන්නට ඕන. ඒ පිළිබඳව අපි අනෙකුත් අනපනත් සංශෝධනය කරලා තියෙනවා. සාමාන්‍ය විවාහ ආඥාපනත සංශෝධනය කරලා තියෙනවා. අධිකරණ තීන්දුව ඒ පිළිබඳව නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඒ නිවැරදි කිරීම උඩ රට විවාහ සහ දික්කසාද ආඥාපනත සම්බන්ධයෙනුත් අදාළ කර ගැනීම සඳහා තමයි මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිගේ පනත් කෙටුම් පතක්, මෙය අලුතෙන්ම හඳුන්වා දෙන එකක්. අපේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ තිබුණා සුළු හිමිකම් පිළිබඳව එක පරිච්ඡේදයක්. අපි ඒ පරිච්ඡේදය ඉවත් කරලා ඒක අද කාලට නොගැලපෙන නිසා මේ පිළිබඳව අධ්‍යක්ෂ මැති ජේෂ්ඨ විනිසුරුතුමාලා නීතිඥතුමාලා එකතු වෙලා මේ කෙටුම්පත් කරපු පනත. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දළ වශයෙන් ගත්තොත් 115ක් වැනි මුදලක්, ඒක අපි තීරණය කරන්න ඕන. වඩා අඩු මුදල් සම්බන්ධ වටිනාකමක් ඇති නඩු වෙනමම අධිකරණයකට යොමු කරලා කාර්ය පටිපාටිය ලිහිල් කරලා මාස 12ක් වගේ කාලයක් ඇතුළත නඩු තීන්දුවක් ලබා දීලා මේ ප්‍රශ්න ඉක්මනට ඉවර කරන්න. මේ හා සමගාමීව අපි තවත් සංශෝධන ගණනාවක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මීඩියේෂන් බෝඩ් සමත මණ්ඩල පනත අපි සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. 2015 දී අපි බැලුව සංඛ්‍යාලේඛන අනුව සමත මණ්ඩලයට 100,000 පමණ පැමිණිලෙනවා වර්ෂයකට. ඒට 147% පමණ සමතය වෙලා තිබුණා. ඕල්ටර්නේටිව් ඩිස්පියුට් රිසලූෂන් සිස්ටම් එක විකල්ප ලෙස අධිකරණය වෙනුවට යොදාගන්න ක්‍රම අපි අත්හදා බැලුවා. ඒ අනුව ඒකේ මූල්‍ය සීමාව අපි 105 දක්වා එකල වැඩි කරා. මේ වෙනකොට අපිට තිබෙන සංඛ්‍යාලේඛන අනුව ඒකට ඉදිරිපත් වෙන පැමිණිලි වලින් 70%ක් පමණ නිරාකරණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක ඉතාමත්ම ඉහළ මට්ටමක්. ඒ වගේම උතුරු නැගෙනහිර අපි විශේෂ සමත මණ්ඩල ක්‍රියාත්මක කරා. යුද්ධය පැවති කාලේ ඒ ජනතාවගේ ඉඩම් පිළිබඳව ප්‍රශ්න ඉතා කෙටියෙන් නිරාකරණය කර ගැනීම සඳහා. ඒ සාර්ථකත්වය අපි දැකල තියෙන ඒක නිසා ලංකාවේ අනිත් ප්‍රදේශවලටත් අපි ඒක ව්‍යාප්ත කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මෑතකදී යුරෝපීය සංගමය අපිට යුරෝ මිලියන 16ක ප්‍රදානයක් ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා මේ වැඩපිළිවෙල පුළුල් කරන්න. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ ලක්ෂ 10ක 15ක වගේ හිමිකමක් වටිනාකමක් සම්බන්ධ නඩුවක් ආවත් මිලියන 100ක 200ක වටිනාකමක නඩුවක් ආවත් මේ හැම එකක්ම අහලා විභාග කරන්න ගත්තම එකම නඩු රෝලක එක හා සමාන කාලයක් ගත වෙනවා. ඒක නිසා විශාල වටිනාකමක් තියෙන නඩුවක් හබ කරන උදවියට ගත කරන්න තියෙන කාල සීමාව මේ කුඩා මුදලක් ලබා ගන්න එන කණ්ඩායමටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ උදවියට සහනයක් ලබා දීමටත් වැඩි වටිනාකමක් තියෙන නඩු සම්බන්ධයෙන් අධිකරණයට කාලය ප්‍රමාණවත් ලෙස ගත කරලා ඒවා විසඳ ගැනීම සඳහාත් මේක උපකාරී වෙනවා. ඉතින් මේ එක්තරා සංශෝධනයක් පමණයි. අපි මින් ඉදිරියටත් තවත් යම් යම් සංශෝධන බලාපොරොත්තු වෙනවා. කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීති ප්‍රමාදය කියන එක අද මුළු රටේම ජනතාව ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන කාරණයක්. අපි සොයලා බැලුවම මේ පිළිබඳව පරීක්ෂණ කරලා බැලුවම අපි අධිකරණ පද්ධතියේ පවතින හුඟක් දුර්වලතා අපි හඳුනගෙන තියෙනවා. සමහර අධිකරණවල රවුෆාගේ මැමැතිතුමා මේ ගරු රවුෆාගේ ඇමැතිතුමා ඔබතුමා දන්නවා, හකිම් ඇමැතිතුමා ඔබතුමා දන්නවා, සමහර වෙලාවට අපේ අධිකරණවල තියෙන ප්‍රශ්නේ විනිසුරුතුමාලට මේ නඩු විමසීම සඳහා තිබෙන කාලයේ සීමා වෙලා තියෙනවා. මොකද පරිපාලනමය කාර්යයන් සඳහා තමන්ගේ කාලයෙන් 30%ක් සමහර අධිකරණවල 40%ක් වැය කරලා තියෙනවා. ඉතින් මේක වටිනා මේ ජුඩිෂියල් ටයිම් එකක්. අධිකරණේ නඩු විමසීම සඳහා තියෙන කාලය අඩුවීමක් මේකෙන් වෙලා තියෙනවා. ඒක නිසා ලෝකේ වෙනත් රටවල්වල ඒ සඳහා කෝට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කේස් ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් හදලා තියෙනවා. දැන් අපිත් ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. ඒ වගේම කෝට් සිස්ටම් එක ඩිජිටලයිසේෂන් කරන්න පරිගණකගත කරන්න අපි හිටපු ගරු ඇමැතිතුමා කටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ වෙලාවේ අපේ ආර්ථික වශයෙන් අපිට ඒ කටයුත්ත ඉදිරියට ගෙන යාම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් උත් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකම ඊට ආනුෂාංගිකව මේ සුළු හිමිකම් අධිකරණයක් පිහිටවනකොට ඊට ගැළපෙන ලෙස අධිකරණ සංවිධාන පනත අපිට සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අධිකරණ බලය පිළිබඳව පළාත්බද මහාධිකරණ පනත් කෙටුම්පත සංශෝධනය කරන්නත් සිද්ධ වෙනවා. ඒකම අපි ඉදිරිපත් කරලා තියෙනවා අන්තරායකර සත්ව ආඥා පනතට සංශෝධනයක්. මේ අන්තරායකර සතුන් සන්තකයේ තබා ගැනීම නිසා සමාජයේ නොයෙකුත් උදවියට වන හිරිහැර අවහිරතා පිළිබඳව සලකා බලලා ගෙන ආපු සංශෝධනයක්. එවැනි සතෙකු ළඟ තබා ගන්නා තැනැත්තෙකු රුපියල් 1000ක බැඳුම්කරයක් මත තමයි එවැනි සතෙක් ළඟ තබා ගන්නට අවසර ලැබෙන්නේ. හැබැයි මේ රුපියල් 1000 කියන එක අද කාලයට ගැලපෙන්නේ නැහැ. අපි මින් යෝජනා කරලා තියෙනවා 250,000 දක්වා ඒ බැඳුම් කරයේ වටිනාකම වැඩි කරන්න. ඒ වගේම බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි, මෙයත් 1930 ගණන් වල තිබෙන රෙගුලාසි, මේ රෙගුලාසි සංශෝධනය කරලා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ රෙගුලාසි අනුව විශේෂයෙන් අපි සිදු කරපු වෙනස්කම් අතරට තිබෙනවා මව්වරුන් සමග බන්ධනාගාර ගතවන දරුවන් සහ ඔවුන්ගේ ආහාර රටාව පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අවුරුදු 5 දක්වා දරුවෝ මවත් සමග බන්ධනාගාර ගතවීම ඒ පිළිබඳව ප්‍රායෝගික ගැටලු තියෙනවා. අපි උත්සාහයක් දැරුවා එවැනි දරුවෝ සහ මව්වරු එක ස්ථානයකට ගෙනල්ලා ඒගොල්ලන්ගේ රැකවරණය ලබා දෙන්න, ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න ප්‍රායෝගික ගැටලුවක් මතුවලා තිබෙනවා. මේ මව්වරුන් එක එක ප්‍රදේශවලින් යම් යම් චෝදනා මත අත්අඩංගුවට ගත්ත උදවිය, ඒ උදවිය කැමැති තමන් ඒ ප්‍රදේශයේ ඉන්න බන්ධනාගාරයක කාලය ගත කරන්න නිසා තවමත් එක තැනකට අපිට ගේන ඒ ක්‍රියාදාමය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉදිරියේදී අපි පිළිබඳව උත්සාහ දරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බරපතල ලෙස රෝගාතුර උසිරකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ටර්මිනල් ඉල්නස්
රෞප්පකෙම ඇතුව
මේ අපි දැක්ක මේ බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමේදී පත්‍රයේ පළවල තිබුණා මේ රැඳවියන්ට කුටියක් සල්ලි ගෙවලා වෙනම ගන්න පුළුවන් කියලා. ඒ ක්‍රමය පිළිබඳව විශාල ආණ්ඩෝලනයක් තියෙනවා. එහෙම කරන්නත් ආදේශ මේ අදහස් කරනවද නැද්ද?
මම ඒකට තමයි මේ එන්නේ. මම ඒකට තමයි එන්නේ හැදුවේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ 1930 ගණන් වල බන්ධනාගාර රීති අනුව සිවිල් සිරකරුවන්ට සහ අපරාධ සිරකරුවන්ට ගාස්තුවක් ගෙවලා සෙල් එකක් වෙන් කරගන්න පුළුවන් දැන් තියෙන නීතිය අනුව. ඒ උදවියට අවශ්‍ය ගෘහ භාණ්ඩ ඒගොල්ලන්ට සල්ලි ගෙවලා ලබා ගන්න පුළුවන්. ඒක තමයි තියෙන නීතිය. හැබැයි මෙතෙන්දි මේ මාධ්‍යයකට කතා කරපු කිසි කෙනෙක් තේරුම් අරන්නේ සිවිල් සිරකරුවෝයි කියලා කොට්ටාසයක් වෙනම ඉන්නවා, අපරාධ සිරකරුවෝයි කියලා වෙනම කොට්ටාසයක් ඉන්නවා. මේ සිවිල් සිරකරුවෝ එන්නේ දණ්ඩ නීති සංග්‍රහයවත් අපරාධ නඩු නීතියක් යටතේ නෙමෙයි. ඒ උදවිය එන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ. යම් කිසි තැනැත්තෙකුට නඩු තීන්දුවෙන් දුන්න මුදල මේ නියමිත විනිශ්චිත ණයකරුට ණය හිමිට ගෙවා ගන්න බැරි නම් විනිශ්චිත ණය හිමියට අයිතියක් තියෙනවා බන්ධනාගාරයේ දරන වියදම බන්ධනාගාරයට ගෙවලා ඒ තැනැත්තා හිරේ යවන්න මාසයක් හෝ මාස තුනක් හිරේ යවන්න ප්‍රතිපාදන තියෙනවා. එතකොට ඒ තැනැත්තා යන්නේ හිරේට යන්නේ අපරාධකාරයෙක් විදියට නෙවෙයි, මුදල් ගෙවා ගන්න බැරි වුණ නිසා. ඒ තැනැත්තට අයිතියක් තියෙනවා තමන්ගේ සල්ලි වලින් මේ ආකාරයට වෙන්කිරීමක් කරගන්න. ඒක තමයි මේ රටේ තිබුණ නීතිය. ඒ නීතියම තියෙනවා අපරාධකාරයටත්. අපි මේකෙන් කරලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ අපරාධ නීතිය යටතේ අපරාධ සිරකරුවන්ට තිබුණ අයිතිය අහිමි කරලා මේකෙන් සිරකරුවන්ට දැන් වෙලා තියෙන ගරු කතානායකතුමනි දැන් මේ තියෙන නීතිය අනුව යම් හිරකාරයෙක් කිව්වොත් මට සල්ලි තියෙනවා සල්ලි දෙන්නම් මට සෙල් එකක් දෙන්න කිව්වොත් දෙන්න වෙනවා. අපි ඒක වළක්වන්නයි මේ සංශෝධනය ගෙනාවේ. සිවිල් සිරකරුවෝ කියන්නේ අපරාධකාරයෝ නෙවෙයි. ඒ සිවිල් සිරකරුවෝ සිරගත කිරීමේ ක්‍රමවේදය සිවිල් නඩු විධානයේ සංග්‍රහය තාමත් තියෙනවා. ලක්ෂ්මණ කිරියල් මහත්තයා දන්නවා. හැබැයි අපේ හිරගෙවල් වල එහෙම එක හිරකාරයෙක්වත් දැන් නැහැ. ඉතින් ඒක නිසා මේ අපරාධ සම්බන්ධව වැරදිකාරයෝ වෙලා ආපු සිරකරුවන්ට තිබුණු අයිතියක් මේකෙන් අපි අහිමි කරන්නේ. මොකද අපිට ඒක කරන්න බෑ. එතකොට සල්ලි තියෙන හිරකාරයෝ සල්ලි දීලා ගියායි අපිට කුටි දෙන්න කියලා. එහෙම වුණොත් අපිට දෙන්න වෙනවා. ඒක තමයි දැන් තියෙන නීතිය. ඔබතුමත් හිටපු ගරු අධිකරණ මහත්මයා ඉදිරියේ ඔබතුමා දන්නවා. මේක ඉල්ලුවොත් අපිට දෙන්න වෙනවා. ඉතින් අපිට එහෙම දෙන්න බෑ. එහෙම දෙන එක සාධාරණත් නෑ. මොකද සල්ලිකාරය සිරකාරයට එක විදියක්, සල්ලි නැති සිරකාරයට තව විදියක්කට සලකන්න අපි එකඟ නෑ. ඒක නිසා මේ නීතිය නිසි පරිදි සැකසුවා. හැබැයි සිවිල් සිරකරුව කියන කාණ්ඩය අපිට ඒකට ඇතුළට දාන්න බෑ. ඒකේනේ සිවිල් හිරකරුව කියලා කියන්නේ යම් කිසි පාර්ශවයක් විසින් මුදල් ගෙවලා හිරේට යවන්නේ. හැබැයි ඒදා මේ රටේ දිගින් දිගට ඕක වුණා. හැබැයි අද වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ හිරගරවල එහෙම එක්කෙනෙක්වත් නැහැ.
ගරු මෙතුමා කාලය අවසන් වෙනවා.
ඔව්.
ගරු ඩිලාන් පෙර මෙතුමා.
ඒක තමයි මම එතුමාගේ අවසර අරුව අහන්න ප්‍රශ්නේ අහන්නේ.
ඔව් ඔබතුමාට මයික් එක
දෙන්න. එතකොට මේ රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් නෙවෙයිද මේ වෙනස් කිරීම කරන්නේ?
නෑ සිරකරුව සම්බන්ධ. කියන්නේ වැරදිකාරයෝ වෙච්ච.
Not about remand prisoners.
No. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම මේක කරේ නීතිය තිබිච්ච ලොකු අඩුපාඩුවක් අසමානතාවයක් නිවැරදි කිරීමක් මේ කරේ මම දැක්ක මාධ්‍යෙන්. මං හිතන්නේ හුඟක් අය මේ පිළිබඳව විවේචන ඉදිරිපත් කරා. අපි කිව්වා මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා එහෙම කරා නම් මං හිතන්නේ.
කරුමුජිබර් රහමාන් මහත්මයා
තමයි දැන් අර මේ රැඳවියන් බැලීම සඳහා වූ තිබෙන මේ කියන්නේ මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න අයව බලන්න ඒකට තිබෙන දින වකවානු වෙනස් කරලා සතියකට එක දවසක් හා ඒවා සීමා කරන්න තිබෙනව නේද නිවේදනයේ
තුල? ඔව් තිබෙනවා.
ඔව් ඒක මොකද්ද ඒකෙන්? එතකොට එතන රැඳවියන්ව බලන්න තියෙන අවස්ථාව නැති වෙනවනේ.
ඔව් එතන ගරු කතානායකතුමනි කලින් තිබුණ විදියට සතියට දින 5ක් තිරකාරයෙක් බලන්න යන්න පුළුවන්. අද සිරගෙවල් වල අපේ ඉඩ කඩ තියෙන්නේ 13,000කට. හැබැයි මේ වෙනකොට 25,000ක් මේ සිරගෙවල් වල පිරලා ඉන්නවා. අපි යෝජනා කරලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සතියට දින 5ක් එනවා වෙනුවට 3 දිනකට. මොකද එක එක දවසට එක එක අය එන්නේ. ඉතින් මේක පරිපාලනයේදී විශාල ගැටලුවකුත් තියෙනවා. ඒ නිසා සතියකට දවසක් හැබැයි 3 දිනකටම එන්න අවස්ථාව දීලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙහෙම දිනපතා එන්නේ ඉතාම සමාජයේ ඔය මුදල් තිබෙන ඉහළ මට්ටමේ කෙනෙක්ව බලන්න තමයි මේ වගේ නිරන්තරයෙන් එන්නේ. සාමාන්‍ය පෞලක හිරකාරයෙක් බලන්න මාසෙකට දවසක් එන්නේ තලාතුරකින් එන්න සමහර අයට බලන්න එන්න කෙනෙකුත් නැහැ.
කරුවෙමත්තම අවසන් කරන්න.
ඔව්. ඉතින් ඒක නිසා මේක අපි මේ අමාත්‍යාංශයේ විදිහට අපි තනියෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ පිළිබඳව විශේෂඥ කමිටුපත් කරලා වෛද්‍යවරුන්ගේ මත අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මේ සියලු දෙනාගේ අදහස් වලට අනුකූලව තමයි ඒක සකස් කරේ. මොකද එතනින් හානියක් වෙන්නේ නැහැ. 3 දිනකට යන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව දරුවා කතානායකතුමනි අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා උඟාක් වැඩිවියට ගිය උදවිය ඉන්නවායි. මම ගිහිල්ලා පෞද්ගලිකව බැලුවා ඒ උදවියට නැගිට ගන්න බැරි අය ඉන්නවා. මෙතකොට පිළිකා වගේ රෝග හැදිච්ච අය ඉන්නවා. ඒ අය සම්බන්ධව මේකෙන් අපි බලතල දෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුවට යොමු කිරීමෙන් පස්සේ එතකොට ඒ කමිටුව නිර්දේශ කරනවා නම් පමණක් ඒ උදවියට සමාව දීලා ඒ උදවිය පිටමං කිරීමේ ක්‍රමවේදයකුත් අපි මේකෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයත් අපි මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. බොහොම ස්තුතියි ගරු.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9කට කාලයක්
තියෙනවා. ගරු බෝලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මත. අද ඇත්ත වශයෙන්ම ගරු අමාත්‍යතුමනි රට බංකොලොත් උනා මිනිස්සුත් බංකොලොත්. එතකොට සිරගෙවල් පිරෙනවා. ඉතින් මේක තමයි අද රටේ තියෙන තත්ත්වය. මම ඔබතුමාට කියනවා මේ සිරගෙවල් පිරි ඉන්නයිට පොදු සභාවක් දෙන්න. ජෙනරල් ඇම්නෙස්ටි එකක් දීලා සභාවක් දීලා ඒ වගේ මේ හැම උසාවියකම වයස්සත් උසාවියල විශේෂයෙන් මේ පොඩි නඩු සුළු වැඩි වලට කට්ටිය කියන වයස්සත්තරට උපදෙස් දෙන්න මේ අය නිදාස් කළා දාන්න කියලා. පොදු සභාවක් දීලා. ඉතින් මං හිතන්නේ අද රටේ තියෙන තත්ත්වයට අපරාධ රැල්ල වැඩි වෙලා මේ දුප්පත්කම නිසා. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ රට බංකොලොත් කරපු ආණ්ඩුවකට අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද 2019 අපි රට බාර දෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 7800ක් එක රට බාර දුන්නා. දැන් ඒක බින්දුවට බහැලා. රස්සාවල් නැති වෙලා. අද ඩොලරුත් නැහැ, රුපියලුත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ ගරු බෝලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපරාධ වැඩි වෙනවා. සිරගෙවල් පිරෙනවා. ඉතින් මේක රජය මේ රටේ ආර්ථික තත්ත්වය ගැන කල්පනා කළා. මම හිතන්නේ තීරණයක් ගන්න ඕනේ කොහොමද මේ රට ගොඩගන්නේ කියලා. දැන් දුප්පත්කම නිසා සිරගෙවල් පිරෙනවා. ඒකයි මම කියන්නේ. තේරුම් ගන්න බැරිද පොතුවට? ඒ වගේ බලන්න අද පාර්ලිමේන්තුවේ කී දෙනෙක්ද ඉන්නේ? අද පාර්ලිමේන්තුවේ අපි විපක්ෂයේ අද 25ක්වත් මේකේ නැහැ. ඇත්ත වශයෙන්ම ගරු බෝලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව දැන් එක්ස්පයර් වෙච්ච පාර්ලිමේන්තු එකක්. කල්ලිකුතු බාණ්ඩයක් මේ පාර්ලිමේන්තුව බලන්න කිසිම ජවයක් නැහැ. කිසිම ජවය ඇමතිවරු කී දෙනාද ඉන්නේ? ඇමතිවරු 1 2 3 ඉන්නේ. කිසිම ජවයක් නැහැ. මේක මැරිලා අපි දැන් මේ අතරතුර ගරු මන්ත්‍රීතුමනි දැන් පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නේ. පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නකොට අපේ අධිකරණ මැතිතුමා ගරු අධිකරණ මැතිතුමා මේ මැතිවරණ නීතිය ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න යෝජනා කළා කියලා. මට නම් මේකේ පරමාර්ථය තේරෙන්නේ නැහැ. ගරු බුගලසරණ මන්ත්‍රීතුමනි මං දිවේෂ් කුරුවතර මැතිතුමාට අද පරිවිඩයක් ඇරලා කිව්වා බබ එතුමාගේ බැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිටුවකට කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න කියලා. නමුත් එතුමා ආවේ නැහැ. මොකද මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න ඉස්සෙල්ලාම 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනේ කිතුල අතර මැතිතුමා පත් කරන 2012. එතකොට යහපාල ආණ්ඩුව ආවහම අපිත් කිව්වා එතුමාට ඒ වැඩේ කරගෙන යන්න කියලා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවමත් ඒ වැඩේ කරගෙන යන්න කිව්වා. අවුරුදු 10ක් තිබ්බා. He had 10 years to reform the electoral and the local government election laws. අවුරුදු 10ක් තිබ්බා. මේ අවුරුදු 10 තුල කරන්නේ නැතුව එතුමා තමයි 2012 2000 පිටිපො ප්‍රාදේශ සභා මන්ත්‍රීව 4000 ගිරුවේ ගරුවක මැතුමා ආ ඉන්නවද සරි 4000 ගිරුවා. එතකොට යහපාල ආණ්ඩුවෙන් ඒක 8000 ගිරුවා. එතකොට දැන් 8000 කරලා එතුමාගේ කමිටිය සභාපති 8000 කළා දැන් කියලා ගහල වැඩි කියලා. ඉතින් මම කියන්නේ විපක්ෂයක් ඇටියට අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම්. අපි සහයෝගය දුන්න නිසා තමයි 21 වෙනි විවස්ථා සංසදයේ සම්මතුනේ කරු මන්ත්‍රීතුමනි. අපි විපක්ෂයේ ජනද දුන්න නැත්නම් ඒක සම්මත වෙනවද? සම්මත වෙනවද? සම්මත වෙන්නේ නැහැ. 172යි ආවේ. 90ක් අපේ. අපි සහයෝගය දුන්නා මොකද රට බේරගන්න අපිටත් ඕන. 48 ඉඳන් මේ රටේ ආණ්ඩු ගණනාවක් තිබ්බා. ඒක ආණ්ඩුවක්වත් රට බංකොලොත් කෙරුවේ නැහැ. බංකුලත් කෙරුවේ නැහැ. හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතිරි කරලා ගියා. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකුලත් කරපු මේ ආසියාවේ පසුගිය අවුරුදු 100 ඇතුළත මුළු ලෝකෙම ආසියා මුළු ලෝකෙම ගරු මන්ත්‍රීතුමනි පසුගිය අවුරුදු 100 ඇතුළත රටවල් 7යි බංකුලත් කියලා ලෝකෙට ප්‍රකාශ කරලා කටහැරලා කිව්වේ. ලැජ්ජ නැද්ද? සාමාන්‍ය කෙනෙක් බංගලොත් වලම කටවහගෙන ඉන්නවා. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අපි බංගලොත් කියලා. ඉතින් අපි කියනවා එතකොට මම දැන් අපි 21 වෙනි සංසදයේ ඡන්ද දුන්නා. මොකද අපිට ස්වාධීන කමිෂන් අවශ්‍යයි. මම ආඩම්බරේ නම් මම හැමදාම ස්වාධීන කමිෂන් වෙනුවෙන් අධිකරණයේ නිදහස වෙනුවෙන් ඒ වගේම උසස් ආයතනවල ස්වාධීනත්වයේ මම ඡන්ද දුන්නා. මම 14 දුන්නා. අපි 18ට විරුද්ධ වුණා. අපි දැකිටලා යන්න ගියා. 19ට දුන්නා. අපි 20ට විරුද්ධ වුණා. ඉතින් අපිට ආඩම්බරෙන් ඉන්න පුළුවන්. සභාරා ඉන්නවා මේ පැත්තේ. 17යි 14ම ඡන්ද දුන්නා. 14ක් දුන්නා. ස්වාධීන කමිෂන් ඇති කරන්නත් දුන්නා. ඇති කරන්නත් දුන්නා. 18 නැති කරන්නත් දුන්නා. ආයිත් ඇති කරන්නත් දුන්නා. 19 නැති කරන්නත් දුන්නා. ඉතින් මෙහෙම මම නම් ආඩම්බරේ ඉන්නවා. බබා අධිකරණයේ ස්වාධීනත්වයේ නීතිඥවරයෙක් හැටියට මම හැමදාම අපි ඒ ගැන කතා කරුවා. 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරනකොට බාලිස ප්‍රතිපත්තුමාට කිව්වා මම කඩදාසි වෙනවා නීතිඥවරයෙක් හැටියට මේ ගේනගේ ඇයි මේක ගේන්නේ කියලා. එතුමා මා උජාරවගේ කාලේ හිටියේ. අපි කියනේ වැහුවේ නැහැ. මම සංශෝධන 40ක් ඉදිරිපත් කරුවා. 20 වෙනි සංශෝධන එකක්වත් පිළිගත්තේ නැහැ ඔබතුමා. ඔබතුමා පිළිගත්තේ නැහැ. ඔබතුමා පිළිගත්තේ නැහැ. මොකද ඔබතුමා ඒ කාලේ බලෙන් බත් වෙලා හිටියේ. ඔළු බලෙන් බත් වෙලා හිටියේ. අපිට තුරින් දෙක හම්බ වුණා. 60,00,000ක් හම්බ වුණා. දැන් එක්සත් ජාතිකයේ සංවිධානය කියලා අහගත්තනේ. අහගත්තනේ. දැන් අපේ රට ගරු කතා මන්ත්‍රීතුමනි මානව හිමිකම් ප්‍රශ්නේ හැමදාම අපිට තිබ්බා. ඒ කවුන්ටබිලිටි. දැන් මේ සැරේ ආර්ථික අපරාධ. අපේ අධිකරණ මැතිතුමා මොනවද මේ ආර්ථික අපරාධ? ආණ්ඩුව ආර්ථික අපරාධ කරලා තියෙනවා කියලා එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලේ පිළිගන්න තියෙනවා. දැන් ඒක සැප්තැම්බර් මාසේ ඔබතුමා දන්නවද? සැප්තැම්බර් මාසේ ජෙනරල් ඇසෙම්බ්ලි එකට රටවල් 175ක් ඉන්න එක්සත් ජාතික සංවිධානයේ මහා මණ්ඩලයට යනවා. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? ඒගොල්ලෝ අදපත්තරේ තියෙනවා $6 billion. ඇමරිකන් ඩොලර් මිලියන 6ක් කියලා තියෙනවා ලංකාවට විරුද්ධව පරීක්ෂණ කරන්න. මේ වත තමයි කියන්නේ මේ අවුරුදු තුනේ පිස්සු කෙලියේ. දැන්වත් මේක දාලා යන්න. අපි ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. මොකද එතුමා දෙවේ මේකට වක් කියන්න ඕන. එතකොට අපිත් එක්ක නීති ඒක මම පිළිගන්නවා. ඉතින් එතුමා ඇත්ත වශයෙන්ම එතුමා හැමදාම මේ කාලේ කිව්වනේ වටපිට 2070 කටුවක් තම බාරගත්තේ කියලා. ඉතින් හැබැයි ආණ්ඩුව අපි කියන්නේ මේ ආණ්ඩුව අපි කියන්නේ ආණ්ඩුවට මේ රට පාලනය කරන්න වරමක් නැහැ. දැන් කරන්න ඕන ඔක්කොම කල් ඉවරයිද? වෙන මොනවද විනාශ කරන්න තියෙන්නේ?
කාලය අවසන් වෙන
ගරු. එතකොට ගරු කතානායක මන්ත්‍රීතුමනි, දැන් මම ඉල්ලීමක් කරනවා. 21ට අපි ඡන්දෙ දුන්නා. අපිට උන්න නොදී ඉඳ තිබ්බා. අපි දේශපාලනය කරන්න ඕන. නමුත් අපි දුන්නා. එතකොට ස්වාධීන කමිෂන් ඇති කළා තියෙනවා. දැන් අපිට පේනවා මානවික කොමිසමට, ඒ වගේම මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා. අපි දන්නවනේ බලපෑම් කරන හැටි, අපි දන්නවනේ අපි තාණ්ඩුවල හිටියානේ. එතකොට මම මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ඡන්ද තියන්න. එතුමාට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නැහැ. මට බෞද්ධ කියමනක් මතක් වුණා. මම මැතිවරණ කොමසාරිස්ට එක මතක් කර දෙනවා. උපන්දා සිට කරපු පවුඩද වරක් වැද්දත් කැලණි. එතුමා මේ ඡන්ද තිබ්බොත් කිසි කෙනෙකුට බය නොවී එතුමා ඉතිහාසයට එක්කව වෙනවා. ඒ නිසා මම කියනවා ඡන්ද තියන්න. එතුමා දීතිවතිගේ උපදෙස් ගන්න ඕනේ. බලපෑම අද රටේ ජනතාව ගරු මන්ත්‍රීතුමනි, ඡන්දයක් ඉල්ලනවා. පිපාසයෙන් ඉන්න ඡන්දකට
කාලය අවසන් වෙනවා ගරු
මන්ත්‍රී. පිපාසයෙන් ඉන්න ඡන්දකට එමෙසම මේ ඡන්ද තියන්න. අපි සමගි ගත බලවේගයේ හැටියට අපි මැතිවරණයකට සූදානම්. මොකද අපි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. ජනාධිපති පැනලා ගියා, අගමැති පැනලා ගියා, කැබිනට් එක අස්සුරා, මොන ආණ්ඩුවද මේක? ආණ්ඩුවේ ෂේප් ඉන් පවර්. ජනතාවට අවස්ථාවක් දෙන්න. මොකද දැන් ගරු අගමැති ගරු ජනාධිපතිතුමා ඉදිරියේම සතුටු වෙනවා. දැන් ලබන සතියේ අයවැය ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක තියෙන එකගතාවයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. අපි කොහොමද අයවැයට කතා කරන්නේ? මොනවද බදු වටද ටැක්සස්, වටද ස්පෙෂල් ලෙවිස්? අපි මොනවද දන්නේ? එතකොට අද ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ජාත්‍යන්තර මුල් අරමුදලේ සමග එකගතාවය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නැතුව අපිට පුළුවන් ආයවැයක සාකච්ඡා කරන්න. මේක හදවත් තත්තු කරලා බලන්න. ගරු ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට හැමදාම කිව්වා IMF එකක් තියෙන ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා. එතුමා සර්වපාක්ෂික සමුළුවට ගිය වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක රණ්ඩුණා මේ ඇග්‍රීමෙන්ට් එක දෙන්න කියලා. ඉතින් අපි ජනාධිපතිතුමාට කියනවා අපිට ගිවිසුම දෙන්න. අපිත් සහයෝගය දෙන්න කැමතියි. ඒකදී අපි 21 ට ඡන්ද දුන්නේ. අපි දෙන්නට රටේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ කරුවලේ අතපතක ගා ගියොත් අපි අපිට විශාල සැකයක් ඇතිලා තියෙනවා. මොකද්ද මේ කරන්න යන්නේ කියලා. අන්න ඒ නිසා
කාලය අවසන්
අවසාන වශයෙන් කියනවා ජාත්‍යන්තර මුල් අරමුදලේ ආය ලංකාවට ආව කරු මන්ත්‍රීතුමනි, ඒ අය ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. පුවත්පත් සාකච්ඡා මොකද්ද කිව්වේ? ජනමතයක් විමසන්න. You need a mandate. මොකද සෞභාග්‍ය දැක්ම තියෙන්නේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. ඒකේ හරය දැන් කරගෙන යන්නේ දේශීය සම්පත් එකින් එක ප්‍රයිවටයිස් කරන එක විකුණන එක. ඉතින් මේක පරස්පර විරෝධී. මේව කරන්න ධනවරමක් නැහැ. ධනවරමක් ගන්න ධනවරවල තුලින් අපි වැඩ කරමු. අපිට ඒ අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම්.
බෞවෙන් සිතේ ඔබතුමාට ගරු අධිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, අද විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා 10ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන මෙතන දීර්ඝ වශයෙන් කතා කරලා තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඒත් අපේ නීති නවීකරණය කරන්න ඕනේ කාලය අනුව. ඒ වැඩ කටයුතු එතුමාට බාර දීලා තියෙනවා. ඒකෙන් කොටසක් අපි අද ඉදිරිපත් කරලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ එතුමා මේ අවුරුද්දෙත් එන අවුරුද්දෙත් ඒ සියල්ලම මෙහාට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. ඕනනම් අපි වැඩිපුර දවස්වල හරි පාර්ලිමේන්තුව රැස් වෙලා මේවා සම්මත කරගමු. නීති නවීකරණය කරන එක වැදගත් කාරණයක්. මෙතෙන්ට ආ විශේෂයෙන්ම මම සවුන්දත් අඟහරුවාදත් විශේෂයෙන්ම අපේ පරිසර ඇමතුමා සමග කයිරෝ නුව මේ ඊජිප්තුවේ කොප් 27 ඒ රැස් සම්මන්ත්‍රණයට සහභාගී වුණා. මං එක්ක අපේ විශේෂයෙන්ම පරිසරයේ පිළිබඳ උපදේශක ගුවන් විජේවර්ධන මහත්මයත් අපිට ආධාර කරන මේ මාලදිවනේ හිටපු ජනාධිපති නෂීර් මහත්මයත් සහභාගී වුණා. මෙතනදී වැදගත් රැස්වීමක් 2015 රැස්වීමේදී විශේෂයෙන්ම අපි සහභාගී වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අපි ප්‍රශංසා කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඒ 2015 විශේෂයෙන්ම ගිවිසුමට එකඟ වුණා. ඒ වගේම අපේ විදුලි බලාගාර විශේෂයෙන්ම සීමා කරන්නට එතුමා තීන්දුව කළ අලුත් ඒවා එකක්වත් අපි ඇති කළා නැහැ ඒ අනුව. ඊට පස්සේ වැදගත් එක වුණේ ග්ලාස්ගෝ නුවර ගිය අවුරුද්දේ තිබ්බේ කොප් 26 ඒක කොවිඩ් නිසා ප්‍රමාද වුණා. නමුත් එදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව හිටපු අගමැති බොරිස් ජොන්සන් මහත්මයා ඒක නායකත්වයේ යටතේ හොඳ යෝජනාවක් අපි ඉදිරිපත් කරා. එතන ඉදිරිපත් කරා විශේෂයෙන්ම මේ 2050 වෙනකොට මේ රටේ දේශගුණ විපර්යාසය නවත්තන්න අපි කෙසේ හෝ සෙන්ටිග්‍රේඩ් 1.5කට මේ අපේ ග්‍රීෂ්මයේ උණුස සීමා කරන්න කියලා. ඉතින් මෙතෙන්ට ගියේ ඒ ගැන විශේෂයෙන්ම අරගෙන තියෙන පියවර ගැන. මම බලාපොරොත්තු වෙන්නේ ටික ඉංග්‍රීසියෙන් වචනෙන් කතා කරන්න. මොකද ලංකාවට පමණක් නෙමෙයි අනික් රටවල් වලටත් වැදගත්. Honorable Deputy Speaker, when we went into COP27, there has been no progress made since COP26. In fact, the limit, the target of 1.5 degrees centigrade by 2050 was being raised again, even by some of the developed countries and many countries in the G20. The G20 had not reduce their emissions at all. They have not in any way contributed the $100 billion that they promised. We require $350 billion a year, but we had not even fulfilled that pledge. So in that sense, COP27 having a setback to the agreements and the achievements of COP26. Now if you look at the COP27 arrangements, we found that none of the developed countries or the G20 were there to have a serious conversation with the others. Some of the leaders who came only for the opening day, and though they are supposed to have made statements, those statements were not made in the main conference but on sidelines of various events that took place. And then they all left. Actually, on the second day, we were left only of the European side. The senior leader was German Chancellor Schulz, who was there taking part in the initiatives that the Global Shield, which they had initiated. We must thank him. Of the G20 leaders, the main position was being taken by the President of South Africa, Cyril Ramaphosa. In that background, we had, I think, Sri Lanka, myself and some of the others, had to condemn and criticize the stand that had been taken by the G20 countries, the G7, and the developed economies. We can't go on like this. There are serious issues that the world faces. If you ask, if you listen to the speech made by the Secretary General of the UN, I think in the next 20-30 years, the situation become more serious. We listen to the Pakistan Prime Minister. We studied the situation where the melting of the Himalayas affected Pakistan. But it's not only that. As Nepal said, it's going to affect them. It's going to affect India, where the Ganges runs through. In fact, it is going to affect Bangladesh, because Ganges and the Brahmaputra both come through Bangladesh. It is going to affect Myanmar, because Irrawaddy and the Salween comes through Myanmar. It's going to affect Maldives. It will go under water. It's going to affect us because part of our western coast will go under water. Even places like Kanyakumari on the tip of South India will also go under. That's the threat that all of us are facing. But there is no response on this by the major country. So we were discussing among ourselves, the only way out either is to go for COP28 and lock horns with the G20 on these issues, on the 1.5% degree as a point, the target, and 2050. We have to lock horns with them, take them on, which means that we have to be ready to discuss it with like-minded countries, and I'm sure that both our Minister of Foreign Affairs and the Minister for Environment can do that, but most countries are waiting. So Sri Lanka has to join them, and we must fight for the support it, and if necessary, on some occasions, take the leadership on this issue. The second is the food security. We have gone through problematic years. I must thank the country that helped us. We won't have a major issue of food security next year, hopefully. But Africa is pretty bad. 20 to 30 million people will be affected. There will be a large number of deaths on the Horn of Africa. There is no aid or assistance. It was not discussed. Now, in addition to the fact some of them can't grow food, others can't get fertilizer to grow food. They haven't the money. So we have to help them. Secondly is that they are affected, especially by the fact that most of them are in debt. So in my view, we should give to those countries that are having serious problems on food scarcity the same terms that the IMF gave to Ukraine. Ukraine was fighting a war with Russia. These people are fighting a war for survival. So we should ask the West to give the same support that was given to Ukraine. So these are major issues which will be a part of our foreign policy and our environment policy in the coming area. I was very happy when the Chief Whip of the Opposition referred to Geneva, because I think this is the very basic right, the right to live of this generation, the younger people, those who will be 40, 15, 20, 50, whom we are talking, and the unborn. So if you are going to ignore the rights of the youth, the younger generation, and of the unborn, that is the worst genocide that can happen. So we hope in time to come, while they are addressing issues concerning Sri Lanka, that they'll also be in a position to address this whole issue of what I call genocide into genocide into genocide. And we should raise that up. ඒකම අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කතා කරපු නිසා අපි අපේ ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇමතිතුමා කියයි දැන් නීති තුනක් අපිට වුවමනා ඒවා විශේෂයෙන්ම ට්‍රුත් ඇන් රෙකන්සිලියේෂන් කමිෂන් කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් ඒ වගේම කරප්ෂන් ඒ පොඩි අලුත් නීති සකස් කරගෙන මේ ඇමතිවරු දෙන්න ජනවාරි ෆෙබ්‍රවරි මාසයක ඉදිරිපත් කරනවා. ඒකම ද්‍රවිඩ ප්‍රශ්න ගැන අපේ උතුරේ ඉන්න ජනතාවේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරගෙන දැනටම මං හිතන්නේ අත්අඩංගුවේ සිටපු සිරයේ හිටපු කීප දෙනෙක් අපි නිදහස් කළා තියෙනවා. තවත් අය ඉන්නවා නිදහස් කරන්න. අප ලේඛකයෙක් ඉන්නවා. ඒ ලේඛකයාගේ නඩු දැන් දාලා තියෙනවා. ඒ නඩු අවසන් වුණෙන් පස්සේ එයා වැඩිදිකාරයා කියලා තීරණය කර නිවැරදි නම් ප්‍රශ්නේ. එහෙම තීරණයක් අරගත්තොත් එතුමාට ඒ සහාය ලැබලා දෙන්න. එතුමා සම්බන්ධ වෙලා තියෙන්නේ අර පිත්තල හන්දියේකට අපේ විදේශ ඇමතිතුමා හිටපු ජනාධිපතිතුමා එක්කත් ඒ ගැන කතා කරද්දී අපිට ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. ඊළඟට අතුරුදහන් වූවන්. හරි අතුරුදහන් වූවන් ගැනත් අපි කතා කරමු. අවාසන අපේ කාලේ හරි මං හිතන්නේ නඩු 60යි නේද තිබුණේ? 65යි ෆයිල් 65ක් විතරයි තිබුණේ අයි බලෙන් යනකොට 2019. දැන් කීයක් තියෙනවද?
දැන් කම්ප්ලීට් කරලා දෙනවා 2000.
2000ක් ඉවර කරලා තියෙනවා. ඔන්න තවත් පත් කළා කරගෙන යන්න මම මෙතුමාට කිව්වා විගහට මේක අවසන් කරන්න ෆයිල් ගත්තයන් පස්සේ අපි කතා we can all talk of the this thing yeah so okay I tell you both of you have a discussion come to me with agreed figures but we are willing to put more panels to start inquiry that's the only way that we can get them. And next week we'll have a discussion with the members of parliament from the north on the procedure. And honorable member, I'll invite you also. Okay.
Although not from the north.
No, he says he represents the people of recent Sri Lankan origin living in Vavuniya. There's a fair number that was settled by Mr. Sellasamy, and now he's taking leadership for them. But we have to discuss it. We must get this problem out of the way. So I... Yeah, you are Sri Lankan? Otherwise? Ah. You have more single votes than some of the members here. Three-wheel votes and all that. I hope my good friend Gajendra Ponnambalam from Tamil Congress will also join us. Let's settle this problem. Even if you go halfway, it's a big thing. And I come, and we are having a development plan for the north. I am getting an assessment done of the renewable energy potential in the north and the possibility of having green hydrogen. Now you get green hydrogen on a competitive basis, your whole northern economy comes up. So we have to look into this, because I think bulk of our renewable energy will be from about Putlam all the way down to Trincomalee. There are other developments, the Trincomalee development which we started, down into the east for tourism. So there's a fair number of developments we want to do. We want to settle this. And that all of us are Sri Lankans. So therefore, let us all get together and make it a point. අපි බලන්න අපේ 75 වෙනි සංවත්සරය එනකොට විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න. අපිට කාටවත් උවමනා නැහැ මේ රටට ඇඟිලි ගහන්න. අපිට පුළුවන් අපේ ප්‍රශ්න ටික විසඳගෙන ඉදිරියට යන්න. ඒක කරන්නට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපේ ලක්ෂ්මන් කිරියැල්ල මන්තුමා කිව්වේ නිසා මම එක කාරණයක් කියනවා. අපි 17 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතු වෙලා. 19 කරෙත් ඒකයි. දැන් 21 කරලා තියෙනෙත් ඒකයි. ඉතින් දැන් මේකේ මේ විශේෂයෙන්ම විවස්ථාදායක සභාව ඇති කරන්න. මම හිතන්නේ මෙතන එක පොඩි ප්‍රශ්නයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. අර සිවිල් සමාජයේ 3 දෙනා නම් කරන්නේ අගමැතිතුමයි විපක්ෂ නායකතුමයි එකතුව. ඒක සහතික කරන්නේ කතානායකතුමා. කොහොමද පාර්ලිමේන්තුවේ මේ ප්‍රතික්ෂේප කරන්නේ? එහෙම ප්‍රතික්ෂේප කරන අගමැතිතුමාට පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ සහයෝගය නැහැ, විපක්ෂ නායකතුමාට විපක්ෂයේ සහයෝගය නැහැ, කතානායකතුමාට දෙපැත්තෙම නැහැ, 3 දෙනාම ඉල්ල අස් වෙන්න තියෙනවා. ඕක කරන්නේ නැහැනේ, කරන්න බැරි එකනේ. මේ නායකයෝ දෙන්න එකඟ වෙලා කතානායකතුමා එකතු වුණාම මේ නිල වශයෙන් දාන්නේ ඉට්ස් ජස්ට් අ ප්‍රොසීඩියුරල් ඉවෙන්ට්. 19 තිබුණා එක. ඒකයි එකනේ අර එකඟුණේ හැටියට මෙතුමා සංශෝධනය කරා. ඉට් ඉස් ජස්ට් අ පුට් ද නේම්ස් ටු ඇග්‍රී. So let us have the names. I told the Prime Minister also. Let's talk it over with the Speaker. Get 3 names. Mithana Pradhan Prashna Kvela Thayani Vipakshe Sajabat Aiti Noona Mantri Vada Kaudha Kiyala. Api Droida Pakshavaling Namkaranonan Devonu Vishalama Kanda Amati Nithana. Droida Pakshavaling Namkaranonan Ehenang Me Civil Samaje Tundena Gana Api Giyasare Droida Kanta Dekma Dhamma Ehenang කාන්තා ගැන බලන්න පුළුවන්, මුස්ලිම් එක්කෙනෙක් ගැන බලන්න පුළුවන්, මුස්ලිම් එක්කෙනෙක් නැත්තම් ඒ අනුව කාන්තා කරන්නට. මම කියන්නේ මේ කාර්යනේ විගහට කරන්න. ඒකට අලුත් කොමිෂන් සියල්ලම අපිට පත් කරන්න පුළුවන්. අපි ලෑස්ති ඒක කරන්න. ඒත් මේ වැඩ කටයුත්ත කරලා දෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා. මම මේ සම්මේලනට ගියද්දි මට අවස්ථාව හම්බ වුණා, විශේෂයෙන්ම ජාත්‍යන්තර බහුල අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂක හම්බ වෙන්න එතුමිය එක්ක සාකච්ඡා කරා. මේට අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම බයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනය එක්ක සාකච්ඡා කළ අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒ ගැන බලලා අපි ක්‍රියාත්මක කරමු. දෙකේම රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ අපිට නොවෙම්බර් දෙසැම්බර් මාස වෙනකන් බලමු මේක අවසන් කරන්න කියලා. ලෝක බැංකුවේ සභාපතිතුමත් හම්බුණා. මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ විශේෂයෙන්ම අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මේ ගැන කරුණු කියන්න. මම එතුමට ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වා මේ කරුණු දන්නේ නැත්නම් අපි විවාදයට එන්නේ නැහැ කියලා. එහෙනම් අපිට විරුද්ධ වෙන්නේ නැත්නම් අපිට ලේසියෙන් මේක සම්මත කරන්න පුළුවන් දෙපැත්තෙ.
බොමිසුතේ ජනාධිපතිතුමනි, ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා.
මගේ අවසරය ඇතුළු ප්‍රශ්නයක් මට මේ මේ මම ඔබතුමාගෙන් අහන්නේ මේ අයවැයට කලින් අපිට ජාත්‍යන්තර බුදුල අරමුදුලත් එක්ක අසංකරබු ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද්දක් කරුවා ජනාධිපතිතුමා. මොකද ඒක වැදගත්.
සර් අපි සාකච්ඡා කරාම ඒ සාකච්ඡා අවසන් කරාම අපිට යන්න තියෙන්නේ IMF එකට පමණයි. ඒත් මේ අවස්ථාවේදී මේක අරගෙන අපි අනික් රටවල් එක්ක කතා කරනවා. විශේෂයෙන්ම දැන්ට ජපානේ කතා කරනවා, චීනේ, ඉන්දියාව. මේ දෙක මෙතෙන්ට මේ මේ පැරිස් සංගමයටයි පැරිස් ක්ලබ් එකේ සමාජිකයන් නෙමෙයි. එතනත් සංශෝධන වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරයන් පස්සේ මම කියන්න. It won't be too late. We are working accordingly. I easily Dr. Harsha can go and ask him. He went and asked him also before he made this statement. So we will keep you informed if there's something in this thing. We have told you. They have given us targets. No? That won't change. We have to go up a 4-year program. We have to go up to original one of 14.5 or 15%. And while we will go, we are looking at that. The budget is to try and accelerate it. So that we can have higher growth rate and more development and investment. So look at the targets the IMF has given and see how we can increase it. That's what I want the budget. But certainly on this we'll keep you informed.
Well, Mr. General.
But yeah, if the agreement is stable before the budget, it will be very helpful. Then we will know where we are heading.
I don't. IMF says don't release it till we finish this round of negotiations. He told me, don't worry, we are not. I mean, I won't put anyone into trouble. No, that's agreement has been signed and finished. We must get the others to sign. If there's a change, we'll come back to you and tell you. But so far, We don't know what China and India has to say, I don't think.
No,
I stand by that.
Yeah.
But this is not only one that we have done. We have to go to, there are other parties. Three other parties we have to discuss. And then the private creditors. So there was no intermediate stage. But I can keep you a brief and the targets are there. The targets won't change. So you can look at it and tell us.
කරුණු පැහැදිලි කර ගැනීමක් ජනාධිපතිතුමනි. දැන් ණය ප්‍රතිව්‍යූහගතකරණය කිව්වම රට රටවල් අතර කරපු ණය විතරක් නෙවෙයි, අපේ ණයවල තියෙන කොටස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ගත්තු ණය තුගයකුත් තියෙනවා. අපේ මුළු ණය පංගුවෙන් ඒක විශාල ප්‍රතිශතයක්. එතකොට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේදී මේ ජාත්‍යන්තර ආයතනවලින් ගත්තු ණයත් රට රටවල් වලින් ගත්තු ණයටත් අමතරව ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ගත්තු ණයත් ප්‍රතිව්‍යූහගතකරණයකට යනවද, ඒක සාර්ථක කරන්න පුළුවන් මට්ටමක තියෙනවද කියන එක?
අපිට ඔක්කොම පුද්ගලික ණය, ISBs, ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත්තේ ණයත්, විශේෂයෙන්ම ඒ රටවල් එක්ක ලබාගත්තේ ද්විපාක්ෂික ගිවිසුම් අතර. මේකෙන් ප්‍රධානම එක තමයි ද්විපාක්ෂික ගිවිසුම් අතර. මොකද්ද ඒ රටවල් පැරිස් ක්ලබ් එකේ සාමාජිකයන්ුත් ඒ වගේම ඉන්දියාවයි චීන එකඟ වෙන්නේ. ඒ එකඟත්වයට ISB අනෙක් පුද්ගලිකය පිළිගන්නවා. දැන් එක නඩුවක් තිබුණා. ඒත් ඒකත් දැන් ඉවත් කර මේකත් අපි එක සමතේකටපත් කරන තත්වයක තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ද්වපාක්ෂික ණය ගැන සාකච්ඡා කළ එකඟත්වයකට ආවහම අපි හිතන්නේ විශාල ප්‍රශ්නයක් තිබෙයි කියලා මේ පුද්ගලික ණය එක්ක. දැන්ට ඒ සාකච්ඡා ආරම්භ කළා කියලා.
ගරු ජනාධිපතිතුමනි, මම මීට අතිරේකව දැනගන්න කැමති දැන් යම් කිසි විදියකට, දැන් ඔබතුමා කිව්වා චීනයත් ඉන්දියාවත් එක්ක දැන් අපි වෙනම සාකච්ඡා කරනවා කියලා ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව, අවාසනාවකට හෝ මේ කිසියම් රටක් ඒ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ යෝජනාවට එකඟ නොවී වෙනත් විකල්ප යෝජනාවක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කළොත්, එතකොට මේ සමස්ත ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය බිඳ වැටෙනවද? එසේ බිඳ වැටීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා අපි බලාපොරොත්තු වෙන කිසියම් වූ ප්‍රතිලාභයක් තියෙනවද? ඒක ලබා ගැනීමේ ක්‍රියාවලිය ඇන හිටිනවද? මම මේ එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයි. නමුත් එහෙම තත්වයක් ඇති වුණොත් මොකද වෙන්නේ කියන එකත් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
සාකච්ඡා කළ තියෙන එක රටක් විරුද්ධ වුණොත් මොකද්ද සිදු වෙන්නේ කියලා නැත්නම් එක නොවුනොත් ඒ දැනට ඇත්ත වශයෙන්ම ඔතන තියෙන්නේ විකල්ප දෙකයිනේ ණය කපා හරින එකද ණය ගෙවන කාලේ දික් කරන එකද අවුරුදු 10කට 20කට તો ওই දෙකෙන් ඒවා තමයි කතා කරලා අපිට පුළුවන් ඒ අනුව අපිට සකස් කර ගන්න පුළුවන් ඒ විකල්ප දෙකෙන් එකකට
ප්‍රොමිසිත එක අපි ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා
අතිගරු ජනාධිපතිතුමනි දැන් අපි අයවැය ඉදිරිපත් කරනකොට කෙටියෙන් අපේ අය සහ වැය පිළිබඳ අදහසක් තියෙන්න ඕන. දැන් IMF එකට යන ප්‍රෝග්‍රෑම් එක අපේ එකඟතා මොනවද කියලා අපි දන්නේ නැතුව අයවැයක් ඉදිරිපත් කරනකොට යම් හේකින් අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ ලැබෙන සහන උපරිමාර්ගකාරය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සහනවල යම් වෙනසක් වුණොත් ඒ සඳහා ගැළපෙන විවිධ සිනාරියෝස් වලට අයවැය සැකසීමේදී සූදානම් වෙලාද ඉන්නේ?
නෑ, අපි දැන් අයවැය සකස් කරන්නේ අර රාමුව තුල. ඉතින් රාමුවෙන් පිට යන ප්‍රශ්නයක් ඇති වුණොත් මේ සාකච්ඡාවේ අපි දැනුම් දෙන්න. ප්‍රධානම එක ජනතාවට වැඩිපුර බර දානවද නැත්නම් ඍජුව අපි ගන්න බදු වැඩි කරනවද කියලා, වක්‍ර බදු දානවද ඍජුව ගන්නවද කියලා, අනික ආණ්ඩුවේ වියදම් පාලනය කරන එක, ඔය තුනයි අපිට තියෙන්නේ.